ගරු සභානායකතුම ඔබතුමාට අවස්ථාවක් ඉල්ලා තිබුණා.
නියෝජ්‍ය කතානායකතුමෝ කෙටියෙන් ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව පවත්වාගෙන යන්න අවස්ථාවක් ලැබුණා. මම මේ අවස්ථාව මහනුවර වාසී ජනතාව වෙනුවෙන්, බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරක්ෂක ඇමතිතුමා, ගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රාජ්‍ය ඇමතිතුමා, ත්‍රිවිධ හමුදා, පොලිසිය, STF එක, ඒ සියලු ආයතන ඉතාමත් හොඳින් රාජකාරී කරපු නිසා ශ්‍රී දළදා පෙරහැර සාර්ථකව පවත්වාගෙන යෑමේ අවස්ථාව ලැබුණා. බෞද්ධ ජනතාවගේ ප්‍රණාමය මම පුද කරන්න කැමතියි.
බොහොම ස්තුතියි. ගරු එමල් වීරවාස මැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාධ්‍ය මගින් වාර්තා කරලා
තියෙනවා. ගරු මැතිතුමා, කරුණාකරලා මට අවස්ථාව දෙන්න. ඉස්සෙල්ලා අමාත්‍යංශ නිවේදනය, ඒකෙන් පස්සේ ඔබට අවස්ථාව දෙනවා. අමාත්‍යංශ නිවේදනය, ගරු කෘෂිකර්ම, ග්‍රාම්‍ය ආර්ථික කටයුතු, වන මාර්ග, ධීවර සම්පත් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා අහලා තියෙන ප්‍රශ්නෙට පිළිතුර 2016 වර්ෂයේදී අයවැය යෝජනා යටතේ ධීවරින් සඳහා දින කීපයක් මුහුදේ රැකියාවල නිරතවීමට හැකිවන පරිදි අඩි 55ක් දිග යුත් යාත්‍රා 150ක සහන මිලක් යටතේ ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණි. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කොට ඒ සඳහා ගරු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන ලදී. ඒ අනුව එක් එක් ධීවර යාත්‍රාවක් සඳහා නිෂ්පාදනය සඳහා නිෂ්පාදන වටිනාකමේ 150ක උපරිම සහනාධාරයක් ලබා දීම යන කාරණෙහි තිබෙන ප්‍රතිපාදන පිළිබඳ සැලකිල්ලටගෙන වැඩි දෙනෙකුට අවස්ථාවක් සැලසීම සඳහා නිෂ්පාදනය කරනු ලබන එක් එක් බෝට්ටුවක් සඳහා උපරිම සහනාධාරයේ රුපියල් මිලියන 12.5ක් වන ආකාරයට ලබා දීමට තීරණය කරන ලදී. ගරු මන්ත්‍රීතුමා විමසා සිටිනු ලබන්නේ ප්‍රශ්නයේ බහුදින ධීවර යාත්‍රා මිලදී ගැනීම සඳහා එහි භාවිතා කරන උපකරණ සහ ද්‍රව්‍යවල මූල්‍ය වටිනාකම ධීවර සංගම් විසින් ලබා දෙන තොරතුරු අනුව සඳහන් කර ඇති මිල ගණන් බව පැහැදිලි වේ. මෙම මිල ගණන් ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිශ්චිත කරනු ලබන මිල ගණන් නොවේ. ධීවර බෝට්ටු නිෂ්පාදනයේදී ඒ නිෂ්පාදන ක්‍රියාවලිය සලකා බලන විට සීනෝර ආයතනයට අමතරව පෞද්ගලික අංශයේ නිෂ්පාදනයේද යෙදී සිටී. මේ ආයතනවල බෝට්ටු නිෂ්පාදන මිල විවිධාකාර වන බවටද පැහැදිලි වේ. ධීවර දෙපාර්තමේන්තුව මගින් එක් එක් බෝට්ටුවක් සඳහා බිලියන 12.5ක උපරිම සහනාධාරයක් ලබා දීමේ ප්‍රධාන වශයෙන් සලකා බලන ලබන්නේ ධීවර දෙපාර්තමේන්තුව විසින් පිළිගත් නීති රීති වලට අනුකූල වන ආකාරයට අදාළ බෝට්ටු නිෂ්පාදනය වී තිබිය යුතුය යන්නයි. එම නීතිවලට අනුකූලව මෙම බෝට්ටු ලබා දීමට සුදුසුකම් ලබන්නා වූ ධීවරෙන් ඔහු කැමති නිෂ්පාදන ආයතනයකින් මිලදී ගැනීමේ අවකාශය ඇත. කෙසේ වෙතත් මෙම වැඩසටහනය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හේතුවෙන් ධීවර දෙපාර්තමේන්තුව විසින් අංග සම්පූර්ණ ලෙස නවීන පහසුකම් සහිත දිගාඩි 55ක් සහිත බහුදින ධීවර යාත්‍රාන් නිෂ්පාදනය කිරීමටත් ඒ සඳහා වන ධීවර ආම්පන්න ලබා දීමටත් වෙළඳ සැල් අධ්‍යයනයේ අනුව එක් එක් යාත්‍රාවක් සඳහා රුපියල් මිලියන 31.8ක් වැය වෙතයි ගණන් බලා ඇත. ගරු මන්ත්‍රීතුමා විසින් විමසා සිටින ප්‍රශ්නයට අනුව ධීවර සංගම් විසින් ගරු මන්ත්‍රීතුමා වෙත ලබා දී ඇති තොරතුරු වලට සඳහන් මිල ගණන් හා රජයේ විසින් ඉදිරිපත් කළ මිල ගණන් අතර වෙනස්ව හේතුවක් තිබේද යන්නට පිළිතුර වශයෙන් සඳහන් කළ හැක්කේ අදාළ ධීවර සංගම් ඉදිරිපත් කරනු ලබන මිල ගණන් ධීවර දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරනු ලැබූ නීති රීතිවලට අනුකූලව නිෂ්පාදනය කරනු ලබන ධීවර යාත්‍රා සඳහා පමණක් ඉදිරිපත් කරන ලද මිල ගණන් වලට ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයෙන් පැහැදිලි නොවන බැවින් දෙපාර්තමේන්තුව විසින් අදාළ දෙපාර්තමේන්තුව විසින් දල වශයෙන් සකස් කර ඇති ඇස්තමේන්තු මුදල හා සංගම් විසින් සඳහන් කරන ලද මිල ගණන් අතර වෙනසක් තිබේද යන්න පිළිබඳව නිශ්චිතව හේතුවක් සඳහන් කළ නොහැකි බවය. ගරු මන්ත්‍රීතුමා විසින් අසා සිටුණු ලබන දෙවන ප්‍රශ්නයට පිළිතුර වන්නේ දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ලද නීති රීති වලට අනුකූලව ධීවර යාත්‍රාවක් ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කුමන හෝ නිෂ්පාදන ආයතනයකින් මිලදී ගැනීමට අදාළ ප්‍රතිලාභීන්ට පුළුවන්. ප්‍රතිලාභියා අදාළ ධීවර යාත්‍රාව කුමන ආයතනයකින් මිලදී ගත්තද උපරිම සහනාධාරයේ දෙපාර්තමේන්තුවෙන් පිරිනු ලබන උපරිම සහනාධාරයේ දෙපාර්තමේන්තුව විසින් අනුකූල නීතිවලට අනුකූලව නිෂ්පාදනය කරනු ලබන යාත්‍රාව සඳහා රුපියල් මිලියන 12.5ක් පමණක් ලබා දෙන හේයින් ඒ යාත්‍රාවට නිෂ්පාදන මිල තීරණය කිරීමේ කාර්ය රජයේ මැදිහත් වීමක් නොවන නිසා ඉහත පරිදි ධීවරයන්ගේ කැමැත්ත පරිදි ධීවර යාත්‍රා මිලදී ගැනීමට අවශ්‍ය අවකාශ සලසා තිබෙන බවද සඳහන් කරමි.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු විමාන පරිවහන මන්ත්‍රීතුමා ඔබ තමයි කන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුකිය සඳුදා පළ වෙච්ච පුවත්පත්ක වාර්තා වෙලා තියෙනවා ලංකාවට ආවේනික අලුත් හුනන් 6 දෙනෙක් හඳුනගෙන ඒ 6 දෙනාට මේ රටේ පිළිගත් ජාතික වීරයන්ගේ නම් දීලා තියෙනවා. එක හුනෙකුට කියන්නේ කොහු කුඹුරේ රටේ රාළ. අනිත් හුනට කියන්නේ බූටෑවේ රටේ රාළ. ඊළඟ හුනට කිහුලේ ගෙදර ඒ වීරයාගේ නම. ඊළඟ හුනට ගෝඨයිම්බර නන්දිමිත්‍ර. දැන් මේ වීරය හුනොද?
මේ
හුන කියලා කියන්නේ නැට්ටෙන් අල්ලපු ගමන් දෙකට කැඩෙන සතෙක්.
නෑ, මට කියන්න ඔබතුමා මේ කාන්නේ මතු කරගෙන මොන ප්‍රශ්නයද?
මේ ලංකාවට ආවෙන්නේක හුනන් 6 දෙනාව.
දැන් මේක මෙතෙන් අදාළ නෑ ගරු මන්ත්‍රීතුමා.
නෑ, නියෝජ්‍ය කතානායකතුමනි, මං කියන්නේ මේ හුනන්ට මේ වීරයන්ගේ නම් දාන්න නැතුව රනිල්, සජිත්, මංගල වගේ එහෙම
නම්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මොකද ඔබතුමාගේ පොයින්ට් බෝඩ් එක ගරු බිමරත් මන්ත්‍රීතුමා?
අර නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාගේ සහ අවසරය ඇතුව ගරු සභානායකතුමාගේ අවධානය යොමු කරන්නේ ගරු සභානායකතුමනි, අද දිනේදී ෆෙඩරේෂන් ඔෆ් මෙඩිසින් ටීචර්ස් ඇසෝසියේෂන් ඒ වගේම ඕර්ගනයිසේෂන් ඔෆ් ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන්ස් මේ දෙකෙන්ම අද නිවේදන නිකුත් කරලා තිබෙනවා. උසස් අධ්‍යාපන තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතිතන කමිෂන් සභාව පිහිටීම සඳහා වූ පනත් කෙටුම් පත පිළිබඳව එම සංවිධාන දෙක විසින් ඉල්ලා සිටිනවා. ඒ පනත විශාල අධ්‍යාපන ඇති කරන ගැටලු රාශියක් තිබෙනවා. ඒ පිළිබඳව මේ ප්‍රොෆෙෂනල් බොඩීස් එක්ක ටීචර්ස්ලත් එක්ක හරි සාකච්ඡාවකින් තොරව තමයි දැන් මේ පනත පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න ආණ්ඩුව යන්නේ. ඒ නිසා ඉල්ලීමක් තිබෙනවා මේ පළවෙනි වර කියවීමට පෙර එම ආයතන සමග සාකච්ඡා කිරීමේ පසු ඉදිරිපත් කරන්න. ඒට පෙර ඉදිරිපත් කරන්න එපා කියලා ජනතාවන්ට වශයෙන් අපිත් විශ්වාස කරනවා. මේ පනත ඉතා බරපතල ලෙස අධ්‍යාපනයට හානිකර පනතක්, සමස්ත අධ්‍යාපනයට, උසස් අධ්‍යාපනය. නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරු, මෙඩිකල් ටීචර්ස් ඇසෝසියේෂන් එක කියන OP එක කියනවා කරුණාකලේ නිසා තාම මේක ලිස්ට් කරලා නැහැ කලින් ඒක ගේ නැතුව මේක සාකච්ඡා කරන්න ඉල්ලීම කරනවා. මම ඒ සමගම
කතානායකතුමනි,
ඒ මෙඩිකල් ටීචර්ස් ඇසෝසියේෂන් එකේ ඉල්ලීමත් OP එකේ ඉල්ලීමත්
කරු සභානායකතුමනි.
මම උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩගතයුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් පිළිබඳ දැනුම් දීම. ඉමල් වීරවංශ මහත්මයා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මේසේ තියලා තියෙනවා ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැනනගී ඇති ගැටලු පිළිබඳ අතුරු වාර්තාව. මේක ඉදිරිපත් කරලා තිබෙන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. දැන් මේකේ තියෙනවා පාර්ලිමේන්තුව ගැන පවා සඳහන් වෙලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට විනාඩියක් දෙන්න. මේක එක තැනක තියෙනවා 6-17 නිරීක්ෂණය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ගරු මන්ත්‍රීවරුන් 225 දෙනා වෙනුවෙන් දියරකිරි හා කල්කිරි භාවිතා කරන බවත්, කිරිපිටි ලබා නොදෙන බවත් ගරු කතානායකතුමා ප්‍රකාශ කළ බව සඳහන් විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කරනු ලබන පරිදි දියරකිරි පිළිබඳ කිසිදු නියාමනයක් මෙරට තුල සිදු නොවන බැවින් අදාළ නියාමනයන් සහ පරීක්ෂා කිරීම, කිරිපිටි සහ දියරකිරි යන සියල්ලටම අවශ්‍ය බවත් නිරීක්ෂණය කරමු. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක ඉතා බරපතල කරුණු සඳහන් වෙනවා, කාලය යන නිසා මම පෙන්නුම් කරන්නේ නැහැ. මේ වார்த்தාවෙන් කියන්නේ ගරු සභානායකතුමා, මේ රටට ආනයනය කරන කිරිපිටිවල ශරීරයට අහිතකර ද්‍රව්‍ය අනිවාර්යෙන් තියනවා කියලා. මේක ඉතා බරපතලයි. මොකද මේ රටේ දරුවෝ රෝගීන් බවට පත් වෙනවා මේ ආනෙනික කිරිපිටි පාවිච්චි කළා. ඒ නිසා ඉතා ඕනකමින් ඉල්ලනවා මේ වார்த்தාව පිළිබඳව අපට දවසක විවාදයක් දෙන්න පක්ෂනායක රැස්වීමදී ඒ අවස්ථාව සලසලා දෙන්න කියලා.
සබරයිකතුම
අපි විවාදයක් ලබා දෙන්න සූදානම්.
බොහොම ස්තුතියි. පනත් කෙටුම්පත් පිළිගැනීම පිළිබඳව දැනුම් දීම අංක 1 මුදල් අමාත්‍යතුමා
ගරු නියෝජක
එකතු කළ බද්ධ මත අගය සංශෝධන
ගරු නියෝජ්‍ය කතානායකතුමනි එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
එකතු කළ අගය මත බදු සංශෝධන 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දිවිනවර කීම කවද්ද?
මරෝ.
අංක 2 මුදල් අමාත්‍යතුමා ජාතික ගොඩනැගීමේ බදු සංශෝධන
නියෝජ්‍ය කතානායකතුමනි ජාතික ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
ජාතික ගොඩනැගීමේ බදු සංශෝධන 2009 අංක 9 දරන ජාතික ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දිවිනවර කීම
මරෝ.
බොහොම ස්තුතියි. යෝජනා පිළිබඳ දැනුම් දීම අංක 3 පාර්ලිමේන්තු සභානායකතුමා
I move item 3 sir.
ස්වභාවිකවද?
අයි.
යෝජනා
නියෝජ්‍ය කතානායකතුමනි මේ item number 53 පරස්තුර
ඔව්
රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත දෙරුව ඒ පනත අපි ඉල්ලාස් කර ගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද අපේ බලාපොරොත්තු වුණේ මේ රටේ ඉන්න ලක්ෂ 25කට ඔප්පු නැති ලක්ෂ 25කට ඔප්පු දෙන්න සින්නක්කර අයිතිය. අපි පරත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න බොත් විපක්ෂයේ මන්ත්‍රීවරු උසාවි ගිහිල්ලා එක නැවැත්තුවා යම් නෛතික ප්‍රශ්න මතුවලා තියෙනවා. නමුත් අපේ චේතනාව උනේ මේ රටේ ඉන්න ලක්ෂ 25කට සින්නක්කර අයිතිය දෙන්න. ඒතර නායක ගන්න පුළුවන්, ඒක දිනු කරන්න පුළුවන්, විකුණන්න පුළුවන්, දෙකට බෙදන්න පුළුවන්. නමුත් මේ අය උසාවියට ගිහිල්ලා එක නැවැත්තුවා. සාමාන්‍ය මිනිස්සුන්ට අපි අයිතියක් ලබා දෙන්න හදනකොට මේ අය විරුද්ධද?
හොඳයි. ඒ කාර්යනේ ස්වභාවිකකද?
අයි.
ඉල්ලාස් කිරීම පිළිබඳ ස්වභාවිකකද? ඉල්ලාස් කර ගැනීම පිළිබඳව ස්වභාවිකකද?
අයි.
අයි. මොකද පොතේ පොයින්ට් අවෝඩ් එක? ගරු බන්දුරු ගුණාදර මැතිතුමා
ගරු සභානායකතුමා කියන හේතුව නිසා නෙමෙයි විපක්ෂයේ අධිකරණයට ගියේ. සිසිර ජයකොඩි මන්ත්‍රීතුමාත් උදේගම්මපිල මන්ත්‍රීතුමාත් ශේෂාධිකරණයට ගිහිල්ලා කිව්වේ මේ රට යටි අරමුණ තියෙන්නේ කෑලි කඩලවි වෙලා මේ රට සම්පූර්ණයෙන් විජාතීකරණය සඳහා මේ මහා පොළොවේ අයිතිය විජාතීකරණය කරන්න. ඒට විරුද්ධව තමයි අපි මේ ක්‍රියාමාර්ගය ගත්තේ.
හොඳයි.
ඒ නිසා ඒ විශ්වාස කර ගැනීමට අපි සම්පූර්ණ
හොඳයි. බොහොම ස්තුතියි ගරු සිසුජයකොඩි මන්ත්‍රීතුමා.
අර නියෝජ්‍ය කතාන්තේ මුතුවර බෙහෙන් සිතුවන්තේලා මේ පරත පිළිබඳව ශේෂ්ඨාධිකරණයට ගිය මන්ත්‍රීවරයෙක් විදියට ශේෂ්ඨාධිකරණයේදී සඳහන් කළේ රජයේ විසින් අනුගමනය කළ යුතු ක්‍රියාදාමයේ නිසිපරිදි ක්‍රියාත්මක නැති නිසා නීති විරෝධී පනත් කෙටුම්පතක් කියලා ඒ හැරමේ සභානායකතුමා කියන කරුණු නෙමෙයි. හැබැයි අද එතුමා ඒ වගේම එතුමා ඉදිරිපත් කරන කරුණු මේ සභාව නොමග යවනවා. ඊටත් වඩා මේ රටේ ජනතාව සතු කෘෂිකර්මය සඳහා වෙන් වෙච්ච ඉඩම් විවිධ විදේශීය ආයතනවලට විකිණීම සඳහා දරන උත්සාහය පරාජය කිරීම සඳහා තමයි අපි පනත්
කෙටුම්පත.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ සින්නක්කර අයිතිය නැති ඉඩම්වල ජනතාවට සින්නක්කර ඔප්පුව දෙන එකට අපි විරුද්ධ නැහැ. හැබැයි එක කොන්දේසියක් තිබෙනවා තමුන්වංශල. ඒ කොන්දේසිය ඊට කරන්නේ නැහැ. විදේශිකයන්ට මේ රටේ ඉඩම් සින්නක්කරව මිලදී ගන්න පුළුවන් වෙන විදිහට නීතිය වෙනස් කරලයි තමුන්වංශල ඔප්පුව අතට දෙන්න යන්නේ. ඒ ඔප්පුව ඊට පස්සේ යන්නේ විදේශිකයාට. පුළුවන් නම් අපි කියනවා විදේශිකයාට මේ රටේ ඉඩම් සින්නක්කරව ගන්න බැරි වෙන විදිහට නීතිය හදලා ඔය ඔප්පුව දෙන්න අපි 100% පක්ෂපාතී.
හරි, බොහොම ස්තුතියි. Announcement, I wish to announce that this house cordially welcomes Mr. Yasushi Akashi, representative of the government of Japan on peace building, rehabilitation and reconstruction in Sri Lanka, and the Japanese delegation now present at the Speaker's Gallery. යෝජනා පිළිබඳ දැනුම් දීම සහ දින නියමිත වැඩ කටයුතු අමාත්‍ය මණ්ඩලයේ සමාජික උනන විද්‍යා තාක්ෂණික පරිශන අමාත්‍යතුමා බුද්ධිමේ දීපර පනත යටතේ නියෝග ගරු සුජීව සේනසිංහ මැතිතුමා ඔබතුමාට විනාඩි 21යි.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.
ස්තුනේ අංක 36 දරන බුද්ධිමය දේපල පනතේ විධිනාලට අනුකූලව නව රෙගුලාසි කිටුම් පත් කිරීම සඳහා බුද්ධිමය දේපේ කාර්යාලය විසින් 2005 වර්ෂයේදී ආරම්භ කරන ලදුව විශේෂයෙන්ම නියෝජක කතානායකතුමනි ප්‍රකාශන හිමිකම් කොපිරයිට් නීති සම්බන්ධයෙන් තමයි මේ රෙගුලාසි ඉදිරිපත් වෙන්නේ මේ ඉතා වැදගත් වෙනවා විශේෂයෙන්ම අපේ රටේ ඉන්න සංගීත වේදීන්ට ගී පද රචකයින්ට සංගීත ප්‍රකාශකයින්ට ගායකයින්ට වාදකයින්ට ප්‍රාසංගික ශිල්පීන්ට මේ සියල්ලටම ඉතා වැදගත් වෙන රෙගුලාසියක් තමයි මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ ගරු නියෝජක කතානායකතුමනි මේකට හේතුව තමයි ඔබතුමා දන්නම ඇති ප්‍රකාශන හිමිකම් කොපිරයිට් කියන දේ සම්බන්ධයෙන් නීති අපේ රටේ පනවලා තියෙනවා හැබැයි නීති පනවලා තිබ්බට ගරු නියෝජක කතානායකතුමනි ඊට සමගාමීව ප්‍රකාශන හිමිකම් හි සාමූහික කල්පනා කරන සංකල්පයමද ලෝ පුරා ප්‍රතිවිරලා තියෙනවා හැබැයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රායෝගික වශයෙන් මේ රොයල්ටි නැත්නම් කර්තෘ භාග අය කර ගැනීමේදී නීති පැනෙව්වට නියෝජක කතානායකතුමනි ප්‍රායෝගික වශයෙන් ඒක අය කර ගන්න බැරි තත්ත්වයක් විශේෂයෙන්ම ආසියාවේ රටවල ඒ වගේම අපේ රටේ උදා වෙලා තියෙනවා මේක දිනුන රටවල මේ කාර්යභාරය හොඳට ඉටු වෙනවා හැබැයි ලංකාවේ මේ සම්බන්ධයෙන් දැනුවත්කම අඩුකම ඒ වගේම ඒ ආයතන විශේෂයෙන්ම රූපවාහිනී ආයතන තියෙනවා 30ක් වගේ ප්‍රමාණයක් මේ සියල්ලේ උනන්දුව නොමැතිකමත් නීතිය සම්බන්ධයෙන් දැනුම නොමැතිකමත් ඒ වගේම මෙම කලාකරුවන් තනි තනි වශයෙන් මේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සටන් කිරීමට හැකියාවක් මූල්‍යමය ශක්තියක් නොමැතිකමත් නිසා මේ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න පැනගිලා තිබෙනවා අපේ රටේ. ඉතින් අපි මේකට ගොඩාක් සාකච්ඡා කරලා බුද්ධිමය දේපල ආයතනය සහ අපේ අමාත්‍යාංශයත් අපිට මේ අමාත්‍යාංශයට මේ ආයතන ලැබුණේ මෑතකදී. ඉතින් අපි මේක ඉක්මන් කරලා විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙත් සහයෝගය ලැබිලා එතුමා කමිටුවක් පත් කරලා මේක ඉක්මන් කරන්න කියන ඉල්ලීම අපින් කෙරුණා. ඒ වෙලාවේ අපි ඉක්මන් කරන්න මට අමාත්‍යාංශය ලැබුණට පස්සේ මාස කීපයයි අපි මේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන ගියේ. එහි අධ්‍යක්ෂ ජනරාල්තුමියට මම ස්තුතිවන්ත වෙනවා. එතුමිය ක්‍රියාත්මක වෙලා මේ ආකාරයෙන් අපි මේ සම්බන්ධයෙන් වැඩ කරගෙන යද්දී තමයි අපිට මේකේ ප්‍රායෝගික තත්ත්වය පහසු කිරීමේ ක්‍රමවේදයක් ඇති කරගන්න හැකියාව ලැබුණේ. ඉතින් මෙහිදී අපි මන්ත්‍රීවරුන්ගේ විශේෂයෙන්ම අවධානයට අපි යොමු කරනවා. මේ අපි ප්‍රායෝගික වශයෙන් මේවා විස්තර ගන්න ක්‍රමවේදයක් හැදුවත් මේ ඇතුළතත් අපිට යම් ප්‍රායෝගික ගැටළු වලට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. ඉතින් මෙහිදී ඔබතුමාට මම මේක ඉතාමත් සරලව විස්තර කරොත් මෙම අයිතිවාසිකම් මෙම කලාකරුවන්ගේ රැකගැනීම සඳහා විශේෂයෙන්ම ගීත නිර්මාණ කේන්ද්‍රය OSCA ඒ වගේම ශ්‍රී ලංකා සංගීත කර්තෘ සංගීත නිර්මාතෘ හා ප්‍රකාශකීය සංවිධානය කියලා සංවිධාන දෙකක් ACPO වශයෙන් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වුණේ ගරු නියෝජක කතානායකතුමනි එක ආයතනයක් විතරයි තිබ්බේ. එතකොට ඒ ආයතනේ ලියාපදිංචි වෙන්න ඕනේ ඒකේ සමාජික බවට පත් වෙන්න ඕනේ මේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්. එතකොට ඒ කලාකරුවා වෙනුවෙන් ඒ ආයතන ඉදිරිපත් වෙලා රූපවාහිනී ඒ ආයතන වලින් ඒ කතෘ භාග අය කර ගැනීමේ ක්‍රියාවලියට උදව් කරනවා. එතකොට තමන්ගේ ගීතයක් කවුරු හරි ගැව්වොත් ඒකේ යම් මුදලක් ඒ කලාකරුවට මං සඳහන් කරපු ගී පද රචකයින්ට සංගීත ප්‍රකාශකයින්ට ගායකයින්ට වාදකයින්ට ප්‍රාසංග ශිල්පීන්ට මේ සියලු දෙනාට කතෘ භාගය අය කර ගැනීම සඳහා ඒ සමාජිකයන්ට ඒ ආයතන විසින් උදව් කරනවා. කලින් තිබ්බ එකයි ඊට පස්සේ දෙවෙනි එක්කුත් එතන හැදුනා. ඒ හැදුනත් පොඩි එතනත් පොඩි ප්‍රශ්නයක් ඇති වුණා ගරු නියෝජක කතානායකතුමනි. මොකද අපි බලාපොරොත්තු වුණේ ගී පද රචකයින්ට එක සංගමයකුත් සංගීත ප්‍රකාශකයින්ට තව සංගමයකුත් ගායකයින්ට තව සංගමයකුත් වාදකයින්ට තව සංගමයක් ප්‍රාසංග ශිල්පීන්ට තව සංගමයක් ඒ ආදී වශයෙන්. හැබැයි මේ සංගම් දෙකේ මිශ්‍රව මේ සියල්ල ඇතුළත් වෙලා ඉන්නවා. ඉතින් දැනට මේ තියෙන තත්ත්වය අනුව අපි බලාපොරොත්තු වන ඉදිරියේදී තවත් මේක මේ නීතිය සම්බන්ධයෙන් දැනුවත් වෙද්දී රටේ ජනතාව ඒ වගේම අපේ සංගීත ශිල්පීන් උනන්දු ඇති වෙනකොට දැනුම වැඩි වෙනකොට තව මං හිතන්නේ සංගම් කීපයක් ඇති කර ගන්න පුළුවන් වෙයි. එතකොට අර ඒකාධිකාරී බලයක් එක සංගමයකට හරි දෙකකට හරි හිමි වෙන්නේ නැහැ. ඒ සංගම් තුලින් මේ අයිතිවාසිකම් රැකගැනීමට ඔවුන්ට අවශ්‍ය හැකියාව ලැබේ. ඉතින් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි අද මම බැලුවොත් මං හිතන්නේ තියෙන ලෝකයේ විවෘත වීමත් එක්කම ඒ වගේම ජාත්‍යන්තරය නොයෙකුත් මාධ්‍යලිය ඔස්සේ ලංකාවට එනවත් එක්කම අපේ කලාකරුවන්ට සමහරලාට තමන්ගේ රැකියාව කරන්න අමාරු තත්ත්වයක් උදා වෙන අවස්ථා ඇති වෙනවා. මොකද මේ ලෝක ගෝලීකරණය වෙනකොට විදේශ කලාකරුවන්ටත් අපේ වෙළඳ පොළට ඇතුල් වීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ සියල්ලත් එක්කම අනිකුත් විනෝදාංශත් එක්කම කලාකරුවන්ට තමන්ට ජීවත් වීමේ ඒ වගේම ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේද අඩු වෙනවා. ඉතින් මම හිතනවා මේක මම හිතන්නේ හොඳ ආරම්භයක්. මේ දිහා බලාපොරොත්තු වෙනවා මේ සියලුම කලාකරුවන්ට මම සඳහන් කරපු ආකාරයට ගී පද රචකයින්ට සංගීත ප්‍රකාශකයින්ට ගායකයින්ට වාදකයින්ට ප්‍රාසංගික ශිල්පීන්ට අනිකුත් ඒ නිර්මාණවලට දායක වන සියලු දෙනාට තමන්ගේ නිර්මාණවලට නීතිමය වටිනාකමක් දෙනවා වගේම මේ නීතිමය වටිනාකම තුලින් වෙළඳපොළ වටිනාකමත් ලබා ගන්න අවස්ථාවක් අපි ලබා දෙන්න තමයි මේ අවස්ථාවේ උත්සාහ කරන්නේ. ඉතින් කොහෙන් හරි තමන්ගේ සින්දුවකට මේ කලාකරුව කොහෙන් හරි ගෑවිලා ඉන්නවනම් මම සඳහන් කරපු ආකාරයේ ඒ සින්දුව කාගේ හරි අතින් ගායනා වෙනවනම් ඒ මෙම ශිල්පීන්ට මෙම කලාකරුවන්ට අයිතිවාසිකමක් ලැබෙනවා කතුරු භාගයක් යම් මුදලක් ලබා ගැනීමට. ඒ සඳහා වුන් ඒ වගේම අපි මේක තවත් මේක පරිගණකත කරලා කොහේ හරි සින්දුවක් ගායනා කරපුවාම ඒ දැනුම ඒ ගායනා කරා කියලා එතකොට හැම වෙලේම බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඒ ගායනා කරපුවාම යම්කිසි ඒ විශේෂයෙන්ම පරිගණක තුලින් ඒ කරන යාන්ත්‍රණයක් තුලින් මෙහෙම ගායනය සිදුවලා තියෙනවා මෙන්න මේ කලාකරුව මේකට සම්බන්ධයි කියලා යම් දත්ත රැස් කිරීමේ ක්‍රමයේදීකුත් අපි ඉදිරි අනාගතයේ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම නියෝජ කතානායකතුමනි මේ ඇති කරන දැනුම මේ ඇති කරන නීතිය ඒ වගේම රෙගුලාසිය ජාත්‍යන්තරයටත් මේක අපි අරන් යන බලාපොරොත්තු වෙනකොට ලංකාව ඉහළ මට්ටම මේ අංශයෙන් ඉන්නවා කියන අපිට දැනුම ජාත්‍යන්තරයට දෙන්න පුළුවන් වෙනවා. එතකොට ජාත්‍යන්තරයේ කලාත්මක වශයෙන් අපිත් එක්ක ඇති වෙන සම්බන්ධතාවයත් මීට වැඩිය වැඩි වෙනවා. ඒ වගේම අපේ කලාකරුවන්ට ජාත්‍යන්තරයේ පවා අපේ සින්දුවක් ගායනා කරනකොට ඒ අයිතිවාසිකම් වලට යම්කිසි අයිතියක් ලබා ගැනීමේ ආරම්භයක් මෙහිදී ඇතුළත් වෙනවා. ඉතින් අපිට ඒ ජාත්‍යන්තර නීතිත් එක්කත් මේ සම්බන්ධයෙන් අපිට කතා කරන්න සාකච්ඡා කරන්න සිදු වෙනවා. එහිදී විශේෂයෙන්ම අපි ඉල්ලා හිටනවා සියලුම කලාකරුවන් අපි බලාපොරොත්තු වෙනවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය සහ අපි ඒ වගේම ලේකම්තුමත් අපි කතා කරා ඉදිරියේදී කලාකරුවන් සියලු දෙනාම කැඳවලා ඔවුන්ට මේ දැනුවත් කිරීම කරලා ඔවුන් අතින් අල්ලාගෙන මේ දැනුවත් කිරීම කරලා ඔවුන්ට මේ ආදායම ලබා ගැනීමේ තමන්ගේ නිර්මාණය සඳහා නිර්මාණය යම්කිසි ආකාරයකින් ප්‍රදර්ශනය වෙද්දී නැත්නම් ඒක පාවිච්චි කරද්දී ඔවුන්ට ආදායම ලබා ගැනීමේ ක්‍රමවේද අඳුන්ලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එහිදී අපි ඉතාමත් ඉක්මනින් තව සුමානයක් දෙකක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා කලාකරුවන් සියලු දෙනා අපිට පුළුවන් තරම් කලාකරුවන් සම්බන්ධ කරලා ඒ සම්බන්ධ කරගෙන ඔවුන්ට මේ සම්බන්ධයෙන් අපි පියවරෙන් පියවර කියලා දීලා මෙන්න මේ ආකාරයේ සමාජිකත්වය ලබා ගන්න ඕනේ. ඒ සමාජිකත්වය ඔබතුමාලට ලබා ගන්න පුළුවන් ආකාරය මේකයි. මේ වගේ තව සංගම් ඇති කරන්න පුළුවන්. තමන්ට ආවේනික සංගමයක් කලා මේ විශේෂයෙන්ම ගායකයෙක් නම් ඊට වෙනම සංගමයක් ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒවට අපි පාසුකම් ලබා දෙන්න අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සූදානම් කියන එකත් ඉතාම කාර්යක්ෂම ඒ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ඇතුළු ඒ බුද්ධිමය දේපළ ආයතනයේ ක්‍රියාත්මක වෙනවා කියන එකත් මම කියන්න ඕනේ නියෝජ කතානායකතුමනි. මම ඒ ස්ථානයට ගිහිල්ලා අහඹු ස්ථාන පරීක්ෂාවත් මම කරා. එනේන අපි එන පුද්ගලයන්ට කතා කරලා නීතිජමරුන්ට අනිකුත් පුද්ගලයන්ට අපි ඇහුවා මේකේ සේවය සම්බන්ධයෙන් ඔබතුමන්ලා කොච්චර සෑහීමකට පත් වෙනවද කියලා මම එක්කිනෙකිනා ළඟට ගිහිල්ලා ඇහුවා. ඒදී ඔවුන් සඳහන් කරේ බොහෝ දෙනා කිව්වා 10ක් කියලා, තව සමහරක් කිව්වා 10න් 9ක් කියලා ඔවුන් සඳහන් කරා. එහිදී මම ඇහුවා අර එක මොකද පොඩ්ඩක් එකක් සම්බන්ධයෙන් ඔබතුමාලා සඳහන් කරන්නේ 10න් 10ම නොවෙන්නේ ඇයි කිව්වාම විශේෂයෙන්ම එහි අපි ෆයිල් සහ තොරතුරු තබා ගැනීමේදී ඒ තොරතුරු ලබා ගැනීමේදී ඒ උදවිය ආවට පස්සේ ඒවා හොයාගන්න යම් ප්‍රමාදයක් ඇති වෙනවා කියන එකත් ඔවුන් අදහස් ඉදිරිපත් කරා. ඉතින් අපි අධ්‍යක්ෂ ජෙනරාල් තුමියයි අපි සාකච්ඡා කරනකොට ඒවා පරිගණකගත වෙලා නැහැ තාම. ඒවා ෆයිල් පිටින් තියෙන ඒ ෆයිල් හොයන්න අපිට ඉන්නෙත් සේවකයන් ඉතා සුළු ප්‍රමාණයක්. ඒ වගේම මැනේජ්මන්ට් අපි සර්විස් එකිනුත් අපි ඉල්ලා හිටි. අපිට තාම ඒ රික්‍රූට්මන්ට් කරගන්නත් අවස්ථාවක් නැහැ. ගොඩක් අපේ අමාත්‍යාංශ ආයතනවල ගරු නියෝජ කතානායකතුමනි අපිට යම් තහංචියක් පැනලා තියෙනවා. ඉතින් අපි කිව්වා ඒ අපිට අවශ්‍ය කරන මොකද අපි ඉතා අරපිරිමැස්පෙන් අපේ අමාත්‍යාංශය වැඩ කරන්නේ. අනවශ්‍ය වියදම් මොනවත් අපි කරන්නේ නැහැ. ඉතින් මහජන මුදල් ඉතාමත් පරිස්සමෙන් අපි පාවිච්චි කරන ඔබතුමාට ශිල්පසේනා වැඩසටහන තුලත් ලංකාවේ මම හිතන්නේ අමාත්‍යාංශයක් හෝ රාජ්‍ය ආයතනයක් විසින් අඩුවෙන්ම මුදල් වියදම් කරමින් මිලියන මම හිතන්නේ 30කට ආසන්න ප්‍රමාණයක් ඊට අඩු ප්‍රමාණයක් වියදම් කරමින් තමයි අපි ශිල්පසේනා වැඩසටහන අපි ක්‍රියාත්මක කරේ. ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් දරුවන් ඒ අවස්ථාවේදී විද්‍යාව හා තාක්ෂණ දැනුම ලබා ගන්න අවස්ථාව උදා වුණා. ඒ වගේම අපි පොළොන්නරුව අපි ආරම්භ කරනවා සැප්තැම්බර් මාසේ. ඒ වගේම මහනුවර ප්‍රදේශයත් අපි දැන් පරීක්ෂා කරමින් පවතිනවා. අක්කර 7ක 8ක ප්‍රමාණයක් අපිට අවශ්‍යයි. ඒ වගේම අපි ඊළඟට දිස්ත්‍රික්ක 3-4ක් ජනාධිපතිවරණයට කලින් දිස්ත්‍රික්ක පුළුවන් තරම් ප්‍රමාණයක් අපිට මාසයකට දෙකක්වත් නැත්නම් මාසයකට එකක් හෝ අපි ඒ ස්ථාන අපි ඒ දිස්ත්‍රික්ක වලට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහිදී අපි බුද්ධිමේ දේපල ඒ ආයතනයට මම හිතන්නේ සූතිවන්ත වෙනවා මේ නිලධාරීන්ට සහ ඒ සියලු දෙනාට මම ඉතා සන්තෝෂයෙන් පත් වුණා 10න් 9ක් කියනකොට මොකද මම බලාපොරොත්තු ඇත්තේ ඒක මම හිතන්නේ 7ක් 8ක් වගේ ප්‍රමාණයක තියෙයි කියලා. හැබැයි ඒ නීති ජෝරුසා අනිකුත් සියලුම දෙනාට අපි කතා කරද්දී ඔවුන් සෑහෙන සෑහීමකට පත් වෙනවා කියන එක තමයි අපිට අදහස් ඉදිරිපත් වුනේ. අපි බලාපොරොත්තු වෙනවා අර පරිගණකගත කරලා අර 100ට එකක් අපි ඒ අංශයත් ඒකත් අපි සම්පූර්ණ කරගන්න ඉදිරි අනාගතයේදී. ඒ වගේම බලාපොරොත්තු වෙනවා තව නීති විද්‍යාලයෙන් එළියට එන සිසුවන් 6ක් 7ක් අපි පුහුණු කරලා මේ සම්බන්ධයෙන් බුද්ධිමය දේපල සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නවලට ඒ වගේම අලුත් නිර්මාණකරුවන්ට අවශ්‍ය දැනුම ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්නත් අපි පේටන් බලපත්‍ර ලබා දීමේදී අනිකුත් බලපත්‍ර ලබා දීමේදී ඒ පහසුකම් ලබා දීමටත් උපදෙස් ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා මේක කාර්යක්ෂම කරගන්න. මොකද මේකේ ක්‍රමවේදය ඉතාමත් අමාරු ක්‍රමවේදයක් සංකීර්ණ ක්‍රමවේදයක් ගරු නියෝජ කතානායකතුමනි. මේ මාස්ටර්ස් එකක් කරනවා වගේ නැත්නම් මේ ලොකු විභාගයක් කරනවා වගේ කාර්යයක් මේක පුරවන මේ ලිපි ලේඛන පුරවන කාර්යභාරය ඉතාමත් සංකීර්ණ කාර්යභාරයක්. ඉතින් ඒක තමයි අපිට විශාල කාලයක් ගතවන්නේ මාස 6ක් අවුරුද්දක් අවුරුදු දෙකමාරක් වගේ කාලයක් යන්න පුළුවන්. ඉතින් අපි බලන්නේ මේක පුළුවන් තරම් ඉක්මනින්. අපි සිංගප්පූරුව තමයි අපි මොඩල් එක විදිහට ගන්නෙ. සිංගප්පූරුවේ කාල සීමාවට ළඟින් අපි ඉන්නවා. ඉතින් සිංගප්පූරුවේ කාල සීමාවට ළඟින් අපිට පේටන් බලපත්‍රයක් අපිට රෙජිස්ටර් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ලංකාව රටක් වශයෙන් අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා කියන මේ අංශයෙන් අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා කියලා අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා. ඔව්.
ගරු නංගිද ජයසිංහ මන්තුමා.
අමතුමනි දැන් මේ කාර්යයේදී යම් අතරමැදි ආයතනයක් විසින් තමයි පදරචකයාට සංගීත ශිල්පියාට සහ ගායකයාට මුදල් එකතු කරලා ගෙවීම සිදු කරන්නේ.
සංගමයට.
හැබැයි මූලික ගැටලුව තිබෙන්නේ දැන් මේ විවිධ ප්‍රසංග නෙමෙයි. මේ පුද්ගලික සහ රජයේ රූපවාහිනිය සහ ගුවන්විදුලි නාලිකා මේ ගෙවීම කරන්නේ නැහැ. එතකොට මේ ඔබතුමාලා ඉදිරිපත් කරලා තිබෙන සංශෝධනයෙන් මේ නාලිකා වලින් ඒ අය කිරීම කර ගැනීම සඳහා දීලා තිබෙන ප්‍රතිපාදනය මොකක්ද? ඕන් නොගෙව්වොත් එහෙම ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද?
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඒක තමයි අපි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ නාලිකාවටත් අපි දැනුවත් කිරීමක් කරනවා. නාලිකාත් අපි සියලු නාලිකාම අපි කැඳවනවා අපේ ඒ රැස්වීමට කලාකරුවන් සමග. ඒ සමහර නාලිකාවල ඇත්තට මේ ගෙවීමේ ක්‍රමවේදය දන්නේ නැති ඉඳලා තැම්පත් කරලා තියෙනවා මුදල්. ඒ යන ඔබතුමා ඒ කාරණේ ඉතාමත් වැදගත්. ඉතින් අපි මෙහිදී මේ ඇතුළේ ඉන්න රෙගුලාසි වලට අනුව ඒ සංගම් වලට පුළුවන් නීතිමය වශයෙන් ක්‍රියාත්මක වෙලා මේ මුදල් අය කර ගැනීමේ ක්‍රියාපිළිවෙත ඒ සමාජිකය වෙනුවෙන් කරන්න. සමාජිකයට දැනුම නැහැ. සමාජිකයට මුදල් නැහැ. සමාජිකයට ඒකේ තියෙන තාක්ෂණ දැනුම ලැබෙන්නේ නැහැ. එතකොට සමාජිකයට තියෙනවා අපි දැන් අර කම්පියුටරයිස් කරන්නෙත් සමාජිකය සමාලට දකින්නේ නැති වෙන්න පුළුවන් ඒක විකාශනය වෙනකොට කවුරු හරි කියන්න ඕනේ ඔබතුමායි සින්දුවක් ගියා කියලා. එහෙම මොනිටර් කරන්න බෑ. ඒත් අපි බලාපොරොත්තු වෙනවා මේක අපි පරිගණකගත කිරීම තුලින් ඒ සමාජිකයට දැනුවත් වෙන්න මෙන්න ඔබතුමායි සින්දුවක් මෙන්න මෙතනින් ගියා කියලා. යම්කිසි ආකාරයක දැනුවත් කිරීම අපි මේක පොඩ්ඩක් ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට ඔබතුමා කිව්ව ප්‍රශ්නෙට මේකෙන් අපිට යම් ආකාරයක 180 90ක විසුමක් ලැබෙනවා. එතකොට මේ මොකද දැනුවත් කිරීම තමයි අපිට තාම හරියාකාරව කරන්න බැරි අර පරිගණකගත කිරීම කරන තෙක් ඒ සමාජිකය දැනගත්තට පස්සේ ක්‍රමවේදය දැන් අපි මේ තියෙන රෙගුලාසි අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඒ සමාජිකය දැනගත්තේ නැත්තම්. ඒතරේ දැනගැනීමේ ක්‍රමවේදය අපි කොහොමද හදන්නේ කියන එක. හැබැයි දැනගත්තොත් මේ සංගම් තුලින් ඒ සමාජිකයට පුළුවන් ඉල්ලීමක් කරපු ගාම සංගමයට පුළුවන් සංගමයටත් මොනිටර් කරන්න මම හිතන්නේ ඒ ක්‍රමවේදයක් අපි සකස් කරනවා.
ඔබතුමාලා යෝජනා කරන්නේ එක එක දැන් අපි හිතමු ගීතයකට යම් කිසි මිලක්ද එහෙම නැත්නම් වසර අවසානයේදී ඒ ආයතන විසින් ලබා ගන්නා ලාභය මත තීන්දුව කරන මුදලක්ද?
රටේ සම්බන්ධයෙන් අපි අහන්න ඕනේ අධ්‍යක්ෂ ජනරාල්තුමියගෙන් ගීතය සම්බන්ධයෙන්ද ලාභේ මුදලද කියලා. මම හිතන්නේ ගීතයකට වෙන්න ඕනේ. ඒකේ මම හිතන්නේ අපැහැදිලිතාවයක් තිබුත් මම සාකච්ඡා කරලා එතුමියගෙන් ඔබතුමාට උත්තරයක් දෙන්නම්. ගීතය සාමාන්‍යයෙන් වෙන්නේ නම් මම දන්න විදිහට නීතිය අනුව ගීතය ඒ ගීතයකට තමයි ඒ මුදල ලැබෙන්නේ. හරි.
යෝජනා දෙකම තියෙනවා. කොයි එකද ක්‍රියාත්මක කරන්නේ කියන එක තමයි
වැදගත්. දෙකෙන් එක අපි මොකද්ද ක්‍රියාත්මක කරන්නේ? හොඳම එක ක්‍රියාත්මක කරන්න පුළුවන්ද නැත්නම් කොකද ක්‍රියාත්මක කරන්නේ කියලා ඔබතුමාට මම එක දැනුවත් කරන්න. එහිදී වැදගත්ම කාරණේ තමයි ඇත්තටම ඒ සමාජිකයන් දැනුම නොමැති වෙන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. අපි ඒ දැනුවත් කිරීමත් බලාපොරොත්තු වෙනවා තව සුමාන දෙකක් තුනක් යද්දී ඒ දැනුවත් කිරීම කරන්න. ඒ වගේම සියලුම අපි ආයතන වලටත් ඔබතුමා ගුවන්විදුලි සංස්ථාවට ඒ වගේම අනිකුත් රූපවාහිනී ආයතන වලටත් අපි යම්කිසි ක්‍රමවේදයක් ඇති කරන අනිවාර්යයෙන්ම ඒ මුදල ඉතාමත් පහසුවෙන් ඒක කවුරුවත් ඉල්ලන්න ඕනේ නැහැ. ලබා දෙන ක්‍රමවේදිකුත් අපි මොනිටර් කරලා අපේ ආයතනයේ මොනිටර් කරලා ඒ ක්‍රමවේදයට අපි ඇතුළත් කරන බලාපොරොත්තු වෙන ඔබතුමාට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඔබතුමාලාටත් අපි ඔබතුමාවත් සම්බන්ධ කරගන්න තව මන්ත්‍රීවරු ඉන්නවා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් තියෙන අපේ මන්ත්‍රීවරුත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේක මේක කාලයත් එක තමයි අපිට මේක කාර්යක්ෂම කරගන්න පුළුවන්. සිංගප්පූරුව, ඇමරිකාව, එංගලන්තේ වගේ දියුණු රටවල් වල තියෙන නීති අපිට හරියටම රෙගුලාස් සහ අනපනත් අපිට හරියට ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙන්නේ මේක අපි පටන් අරන් කරගෙන යනකොට. තව ඔබතුමා කිව්වා කර අනිත් එක අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේකේ සංගම් දෙකයි තියෙන්නේ. සංගම් එකයි තිබ්බ කලින්. ඉතින් සංගම් දෙක ඇති කරන්නත් ප්‍රශ්නයක් තිබ්බා. මේ සංගම් අතරත් ඔබතුමා දන්නවා ලංකාවේ ක්‍රීඩාව නැත්තම් ඕනම තැනක මේ දේශපාලනේ මේ මේ වාණිජ දේශපාලනේ ඇති වෙනවා. ඇතුලේ මුදල් බෙදා ගැනීම සහ මුදල් කඩා ගැනීම මේක මේ අමුතුම මේ සංස්කෘතියක් ලංකාවේ තියෙනවා. මම දන්නේ අනිත් රටවලත් මෙච්චරම තියෙනවද කියලා. ඉතින් මේවල තියෙන මේ විශේෂඥයොත් මේ මුදල් මත මං කියන්නේ අර පක්ෂ දේශපාලනේ නෙමෙයි. ඇතුලේ යම් යම් කල්ලි ඇති වෙනවා මේ මුදල් සහ මේ වරප්‍රසාද බෙදා ගැනීම නිසා. දන්නවා අපේ ක්‍රීඩා සංගම් වලට ලංකාවේ තියලා තියෙන தත්ත්වය මේ தත්ත්වය නිසා තමයි අපිට ක්‍රීඩාව දිනු කරන්න බැරි. ඉතින් මාෆියා ඇති වෙනවා මේ මාෆියා මෙම අංශයේත් ඇති වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම තව සංගම් අපිට මේ ආවේනික සංගම් දීපද රචකීන්ට එක සංගමයක් ඒ වගේ මෙහෙම තිබුණා වඩා ලේසි. අපිට කටයුතු කරන්න රෙගුලාස් ඉදිරිපත් කරන්නත් මේක ක්‍රියාත්මක කරන්නත් ප්‍රායෝගිකව අපිට තියෙන හැකියාව මීට වැඩිය ප්‍රායෝගික වෙනවා. සංගීත ප්‍රකාශකීන්, ගායකීන්, වාදකීන්, ප්‍රාසංගික ශිල්පීන් ඒ වගේම ගීතයකට හිමි මුදල කතුරුභාගය ලබා දීම ඉතාම සුදුසු ක්‍රමයයි. ඒක තමයි ඔබතුමාට මම සඳහන් කරේ. ඒ වගේම සමහර ආයතන CMO මුල් මුදලින් ප්‍රතිශතයක් ලබා දීමට ඉල්ලුම් කරයි එක් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ හැක. අපිට දෙකම පුළුවන් නම් ඉන්ට්‍රඩියුස් කරලා දෙකෙන් ක්‍රමය සඳහන් කරලා ඔවුන්ට ඒ මුදල ලබා ගන්නත් පුළුවන්. ඉතින් අපි ඔබතුමාගේ අපේ විශේෂයෙන්ම අපේ කන්සල්ටේටිව් කමිටි එකටත් ඔබතුමාට සම්බන්ධ වෙන්න පුළුවන් නම් මේ සම්බන්ධයෙන් අපි ඔබතුමාට දැනට සියලුම තොරතුරු ඔබතුමාට ලබා දෙන්න ඔබතුමාට ඉදිරිපත් කරන්නම් අපි මේ සම්බන්ධයෙන්. තවත් ඔබතුමාට කාරණා මේ සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍ය නම් අපේ කන්සල්ටේටිව් කමිටි එකටත් ඔබතුමාට සම්බන්ධ වෙන්න පුළුවන්. ස්තුතිවන්ත වෙනවා මන්තුමා ඒ අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. එහෙමනම් නියෝජ කතානායකතුමනි මගේ පැහැදිලි කිරීම එපමණයි. ඉතින් බලාපොරොත්තු වෙනවා මන්ත්‍රීවරුන්ගේ සහයෝගයත් කලාකරුවන්ගේ සහයෝගයත් විශේෂයෙන්ම නියෝජ කතානායකතුමනි මේකත් කියන්න ඕනේ මම අර ශිල්පසේන වැඩසටහන කරද්දී විශේෂයෙන්ම සංගීත ප්‍රදර්ශන එහිදී සංගීතයත් මේකට කලාවත් මේකට එකතු කරන්න විශේෂම හේතු වුණේ ගරු නියෝජ කතානායකතුමනි මේ කලාකරුවන්ට ආදායම් මාර්ග ඇහිරිලා තියෙන තත්ත්වයක තමයි මම ඒක කරන්න හිතුවේ. මොකද අපි දැන් පොළොන්නරුවට ගියපුවාම නැත්තම් අපි මාතරට ගියපුවාම මහනුවරට ගියපුවාම ඒ ප්‍රදේශවල කලාකරුවන්ටත් මේ අවස්ථාව අපිට ලබා දෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මේ පුළුවන් තරම් දුරට බලාපොරොත්තු වෙන්නේ කලාකරුවන්ට ඒ හැකියාවන් දිනු කර ගැනීමටත් විශේෂයෙන් මේ විනෝදාංශ වැඩිවීමත් ඒ වගේම අනිකුත් රූපවාහිනිය ඒ වගේම ඉන්ටර්නෙට් මේ සියල්ල වැඩි වෙද්දී අපිට අර නාට්‍යයක් බැලීමට මම ඊයේ පෙරේද ගිහිල්ලා ඇහුවා නාට්‍ය බලන කී දෙනෙක් ලංකාවේ ඉන්නවද කියලා. මම හිතනවා වාසුදේව නානකර මැතුමාල එහෙම ඒ වගේ බන්දුල අපේ ශූරින් මැතුමායම ඒ කාලේ නාට්‍ය බලන්න තිබි. දැන් නම් හැබැයි එහෙම අපිට නාට්‍ය බලන සංස්කෘතියක් මේ වර්තමානයේ නැති තරම්. මම හිතන්නේ අපි මම දැකලත් නැහැ නාට්‍යයක් අවුරුදු ගාණක්. ඉතින් බලාපොරොත්තු වෙන්නේ මේ නාට්‍ය කලාව ඒ වගේම සංගීත කලාව මේ සියල්ලටම අපි අත දීලා පුළුවන් තරම් දුරට මේ සංගීතඥයන්ට මේ දියුණුවන ලෝකේ ගෝලීකරණය වෙන ලෝකේ ඔවුන්ගේ තන නැතිවෙන්නේ නැති විදිහට ඒක ආරක්ෂා කර ගැනීමට අපි විශාල පරිශ්‍රමයක් යොදන්න ඉදිරි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා. ඒදී බලාපොරොත්තු වෙනවා අපි මන්ත්‍රීවරුන්ගේ සහ විපක්ෂයේ සහ ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගයත් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ආචාර්ය බඳුරුගුණරත්න මැතිතුමා. ඔබතුමාට විනාඩි 16යි.
ගරු කතානායකතුමනි මට කෙටි වෙලාවක් තිබුණා නම් හොඳයි. තව මක්නිසාද යත් මේ බුද්ධිමය දේපළ නීති පනත පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් වෙළඳ අලවි සංවර්ධන සම්පකාර පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් මේ කර්තෘන්ට අවශ්‍ය කර්තෘභාග ලබා දීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා රාශියක් මගේ ප්‍රධානත්වයෙන් ඒ කාල පරිච්ඡේදයේ තුලදී පැවැත්තුණා. ඒ වගේම විශේෂයෙන් මම ගීපද රචකයෙක් ලෙසත් සම්මාන දින්න චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙසත් ග්‍රන්ථ කර්තෘවරයෙක් ලෙසත් මෙහි තිබෙන ඇතුළාන්තයේ පිළිබඳ ප්‍රායෝගික යථාර්ථවාදී අවබෝධයක් තිබෙනවා. දැන් බුද්ධිමය දේපළ නීති පනත වෙළඳ ලකුණු, සේවා ලකුණු, ප්‍රකාශන අයිතිය, ලිපිහිමිකම කතරු භාග පුරස්කාර යනාදිය පිළිබඳ නීතිමය විධි විධාන ඇතුළත් පනත. ලෝකයේ සංවර්ධිත දියුණු රටවල් සමග සාපේක්ෂව සැසඳීමේදී අපේ රටේ බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් ඉතා විශාල අසාධාරණයක් ඒ නිර්මාණකරුවන්ට සිද්ධ වෙමින් පවතිනවා. මේවා නවනිපයුම් නෙමෙයි. දැන් නවනිපයුම් ඉනවේටිව්ස් ගත්තොත් ඒ සඳහා වෙනම නීතියක් තියෙනවා, වෙනම කොමිසමක් තියෙනවා. නවනිපයුම් කරුවන්ගේ කොමිසම අලුත් නිර්මාණ කරන අයට, අලුතෙන් සොයා ගැනීම කරන අයට සහාය දෙන්නේ. මෙය මේ නිර්මාණ ක්ෂේත්‍රයේ කියලා ගන්නේ ගීතයක් නිර්මාණය කිරීම, චිත්‍රපටයක් නිර්මාණය කිරීම, පොතක් මේ මුද්‍රණය කළා නිකුත් කිරීම යනාදී ගත්තාම ඒවායේ කතෘට, එහෙම නැත්නම් ඒ බුද්ධිමය දීපල අයිතිකරුට යම් කිසි ප්‍රතිලාභයක් ගෙවන්නේ කෙසේද කියන එක පිළිබඳ ප්‍රශ්නේ. දැන් අපි දන්නවා අපි හිතෙන් හිතාගෙන හිටියට පොතක් ලියලා පිටකරන එක මුද්‍රණය කරලා පහසු කාර්යයක් නෙමෙයි. එතකොට අපේ රටේ මේ දේශපාලන ක්ෂේත්‍රයේ තුල මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා නීති ක්ෂේත්‍රයේ විශාල පොත්පත් ප්‍රමාණයක් ලියලා පළ කරලා තියෙනවා. මම ගන්ත 50ක් විතර ලියලා තියෙනවා. ඊළඟට ආචාර්ය සරත් අමුණුගම් මැතිතුමා විශාල ගන්ත ප්‍රමාණයක් ලියලා තියෙනවා. එතකොට ඒ ගන්ත ප්‍රකාශකයා විසින් ඒ ප්‍රකාශනය කරන්නේ නැත්නම් අපි ඒ බොහෝ ලංකාවේ ප්‍රකාශකයන්ට කතෘ ප්‍රකාශනයක් ලෙස ඒ ප්‍රකාශ කරන්නට බැහැ. මොකද විශාල ප්‍රාග්ධනයක් ඒ සඳහා මුද්‍රණ කටයුතු සඳහා ටයිප් සෙටින් කරන්න, ප්‍රූෆ් බලන්න, ඒ මුද්‍රණ කාර්ය සඳහා යොදවන්න ඕනේ. එනිසා ඒෙහිදී ඔහු ප්‍රකාශකයෙක්ට බාර දෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශන සමාගම් රාශියක් තියෙනවා. එම්.ඩී. ගුණසේන සහ සමාගම, ලේක් හවුස් ප්‍රකාශකයෝ, සරසවි ප්‍රකාශකයෝ, ගොඩගේ ප්‍රකාශකයෝ, මේ වගේ ප්‍රකාශන ආයතන වලට තමයි ඒ ප්‍රකාශනය කිරීම බාර දෙන්නේ. එතකොට ඒ ප්‍රකාශනය කළාම ප්‍රකාශනය කරන එකකින් කතෘ භාගයක්, කොපිරයිට් එකක් අර කතෘට තියෙන අයිතිය වෙනුවෙන් කතෘවරයාට ලැබෙනවා. දැන් බොහෝ විද්වතුන්, ශාස්ත්‍රීය උගතුන් තමන්ගේ මුදල් යොදවලා ඒ පොතපත මුද්‍රණය කරන්නේ. එතකොට ඒ ප්‍රකාශන සමාගමට දුන්නාම සාමාන්‍යයෙන් බෞතරයේ කතෘ භාගය ලෙස ගෙවන්නේ 10%. පොතක ලකුණු කරන මිලෙන් පොතක් රුපියල් 350යි කියලා ලකුණු කළොත් ඒ පොත නිර්මාණය කරපු කතෘට හම්බ වෙන්නේ රුපියල් 35ක්. මොකද අනිත් ඒවා මේ මුද්‍රණ වියදම්, බෙදෑරීමේ වියදම්, වෙනත් වියදම්, ප්‍රචාරණ වියදම් යනාදියට වෙන් කළාට පස්සේ ඔව් කතෘට හම්බ වෙන්නේ ඒ වගේ කුඩා මුදලක්, කතෘ භාගය. සමහර ආයතනවල 15%, සමහර විට විශාද දැන් ආතසී ක්ලාක් වගේ අන්තර්ජාතික වශයෙන් කීර්ති නාමයක් දිනපු කතෘවරයෙක්ට කතෘ භාගය ලෙස 25%ක් වගේ ලොකු මුදලක් ලැබෙන්න පුළුවන්. එනිසා ඒ අතර කතෘ භාගයේ තියෙන ප්‍රශ්නේ කතෘ මිය යාමෙන් පසු ඒ දේපල අයිති වෙන්නේ බුද්ධිමය දේපල යටතේ තමන්ගේ දරුවන්ට හෝ උරුමකරුවන්ට. එතකොට දැන් අපේ රටේ මහා ප්‍රඥා ලෙස සැලකෙන මාටි වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය විරාගයේ වැනි මේ කෘතිවල අයිතිය මාටි වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයට ලැබෙන්නේ. ඒ පොත් නැවත නැවත මුද්‍රණය වෙනවා. එතකොට ඒ කතෘ භාග ලැබෙන අතර සමහර අය කරන්නේ කතෘට තියෙන අයිතිය හොරකම් කරලා වෙන අය විසින් මේ මුද්‍රණය කරනවා. දැන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගත්තොත් සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ මළවුන්ගේ අවුරුද්දා හා වෙනත් කෘතීන් මේ විෂය නිර්දේශවලට උසස් පෙළ හා විශ්වවිද්‍යාලවල නිර්දේශිත ග්‍රන්ථ ලෙස ප්‍රකාශයට පත් කරනවා. එතකොට කරන්නේ පොත දැන් කතෘතුමා මියගොස් තියෙනවා, සරච්චන්ද්‍රයන් මිය ගිහින් තියෙනවා. එතකොට ඔහුගේ ප්‍රකාශනයක් වෙන කෙනෙක් මුද්‍රණය කරලා වෙළඳපොලේ යවනවා. එතකොට මේ සඳහා දැන් බොහෝ අවස්ථාවලදී මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නම් එතුමාගේ ආදරණීය බිරිඳ වූ ලලිත සරච්චන්ද්‍ර මැතිණිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා නඩු කියලා මේ තමන්ගේ ප්‍රකාශනයේ හොරට මෙහෙම කරලා තියෙනවා කියලා ඒ අදාළ පාර්ශ්වයෙන් වන්දිලා ගන්නවා. මහාචාර්ය සුචරිත් ගම්ලත් සූරීන් හිටියා. ඔහු බොහෝ ග්‍රන්ථ ප්‍රකාශන ප්‍රමාණයක් කළා. ඔහුගේ පොතුත් දැන් මිය ගියාට පස්සේ දරුවෝ හා වෙනත් අය ඒ පිළිබඳ උනන්දුවක් නැත්තම් අනිත් අය විසින් තමයි ඒක මේ ඒ අයිතිය සොරා කෑවොත් ඒ වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය විධි විධාන මීට වඩා පහසු කරන්න ඕනේ කියන එක තමයි මගේ පිළිගැනීම. මොකද අධිකරණයකට ගිහිල්ලා ඒ සඳහා බුද්ධිමය දේපළ පිළිබඳ අධ්‍යයනයක් කරපු නීතිඥයන් ඉන්නෙත් ස්වල්ප දෙනෙක්. ඒ සඳහා විශාල මුදලක් ගෙවලා බොහෝ කාලයක් ගත වෙලා නඩු තීන්දුව ලබා ගන්නකොට කතුරු වෙනුවෙන් ගිහිල්ලා කතුරුගේ බිරිඳ නඩු කිරෙවෙනකොට බිරිඳත් මිය ගිහිල්ලා ඉන්න පුළුවන් වන්දිය ලැබෙනකොට. ඒ නිසා මේ தත්ත්වය වෙනස් කිරීම සඳහා මේ සභාවේ අවධානය යොමු විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම නාට්‍ය කරන්නේ ඒ වගේ නාට්‍යයක් නිෂ්පාදනය කළාම විවිධ අපේ මාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු වලින් ලැබෙන දේශීය නාට්‍ය කලාවේ නාට්‍ය නිෂ්පාද නාට්‍ය නිර්මාණය කරපු නිර්මාණකරුවන් බුද්ධිමය දේපළේ හිමිකරුවන් මිය යාමෙන් පසු වෙනත් පාර්ශ්වයන් තමයි මේ නාට්‍ය පෙන්වන්නේ. දැන් සයිමන් නායක නවගත්ත එකමගේ වගේ සුභසහයස වගේ ඉතාම විශාල වශයෙන් ප්‍රචලිත වෙච්ච වේදිකා නාට්‍යයන් ගත්තොත් ඒවා දැන් වෙනත් පාර්ශ්ව විසින් තමයි ගෙනියන්නේ. ඒවා විවිධ නීතිමය අවුල් තියෙනවා. දැන් මම සිරිමැදුර කියලා සම්මානනීය චිත්‍රපටියක් නිෂ්පාදනය කළා. ඒ චිත්‍රපටි එක ගීතයයි තියෙන්නේ. මරණ තුනක් ඇති මිනිසා බලා සිටී කියලා. එතකොට ඒ ගීතේ රචනා කළේ ලූෂන් බුලසිංහ. ඒ ගීතේ ගායනා කළේ අමරසිරි පීරිස්. ඒ ගීතේ සඳහා සංගීතයේ සැපෙව්වේ කේමදාස මාස්ටර් කේමදාස සූරි. එතකොට ගීතේ අයිතිය තුන් පිරිසකට බෙදෙනවා. ගීතේ අයිතිය. දැන් ඒ වුණාට ඒ ගීතය අයිති මට. මොකද මම තමයි චිත්‍රපටික නිෂ්පාදක. නිෂ්පාදක මුදල් ගෙවලා තමයි ගීතය ලියවගෙන ගීතය මේ සංගීත අධ්‍යක්ෂකවරයෙක්ට කියලා සංගීතයේ දීලා එය නිර්මාණය එළි දක්වන්නේ අර්ථපතිත්වයේ දරන්නේ අපි. එතකොට දේපළ නීතිය අනුව ඒක අයිති වෙන්නේ මට වුණත් නිර්මාණය පිළිබඳ බුද්ධිමය දේපළ පිළිබඳ අයිති අර පාර්ශ්ව තුනට තමයි අයිති වෙන්නේ. ගීත රචක ලූසන් බුලසිංහලට, ගීතය ගායනා කළ අමරසිරි පීරිස්ට, ගීතයට සංගීතය සැපයූ කේමදාස සූරීන්ට කියන තිදෙනට තමයි ඒකේ අයිතිය ලැබෙන්නේ. මේ ගීතේ ඉතාම ආන්දෝලනාත්මක ගීතයක් වගේම ඒ වර්ෂයේදී මරණ තුනක් ඇති මිනිසා බලා සිටී කියන ගීතයට සම්මාන තුනක් හම් වුණා. හොඳම ගීපද රචකයා ලූෂන් බුලසිංහල, හොඳම ගායකයා අමරසිරි පීරිස්, හොඳම සංගීත අධ්‍යක්ෂකවරයා කේමදාස කියලා ඒ චිත්‍රපටියේ ගීතයට පමණක් මේ සම්මාන තුනක් ලැබුණා. සම්මාන තුනක් ලැබුණත් ගීතයේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීමේ ඒ කාලේ තහනම් කළා. මම ඇහුවා ඒ අවස්ථාවේදී මොකද එහෙම තහනම් කළේ කියලා. ඉතින් ඒකේ ගීතයේ එක තැනක තිබෙනවා මේ නිර්වත් දැසින් බලා සිටී කියලා. ඉතින් ගුවන් විදුලිය කිව්වා නිර්වත් කියන වචනේ තියෙන හන්දා මේ ගීතේ ප්‍රචාරය කරන්න බෑ කියලා. ඉතින් මං ඇහුවා ඇස්වලට මොනවාරි ඇඳුම් අඳලා තියෙනවද? ඇහැකට මුකුත් ඇඳුමක් අඳලා නැහැ. ඇහැ ඇරලා තිබුණාම නිර්වත්. ඉතින් නිර්වත් දැසින් බලා සිටී තියෙනවා කිව්වා. තව නරකේව තියෙනවා කිව්වා. මං මොනවද? ඒකේ තියෙනවා එක තැනක නියගලාමල් පාට දෙදුණු පයෝදර තුඩු ඉකිබිඳී කියලා. ඉතින් පයෝදර තුඩු ඉකිබිදිනවා කියලා තියෙන හන්ද බෑ කිව්වා. ඉතින් මං කිව්වා ඉතින් ඉකිබිදිනවද නැද්ද කියලා ඔබතුමා දන්නේ නැහනේ, තියෙන එක්කෙනෙන්නේ දන්නව ඇත්තේ. ඉතින් මේක ප්‍රචාරය කරන්න දෙන්න කියලා. ඒ ඒ වගේම ඒ ගායන ශිල්පීන් අතරත් විවිධ ප්‍රශ්න තියෙනවා. දැන් මේ ගීතය ගත්තොත් සම්මාන තුනක් දෙන්න මේ ගීතේ අමරසිරි පීරිස් මහත්මයා මේ ගීතය ගායනා කරන්නේ. මේ හේතුව මේ රචකයත් එක්ක තියෙන ප්‍රශ්න. ඉතින් මෙහෙම තත්වයක් තුලදී මේ කතෘ භාගයේ ගෙවනකොට ඒ අය අතරත් විවිධ ගැටුම් අර්බුද තියෙනවා. ඒක අපි දේශපාලනඥයන්ට තේරෙනේ නෙමෙයි, ඊට වඩා එහාට ගිය දේවල්. චිත්‍රපටයක, නාට්‍යයක, ගීතයක, පොතක මේ කතෘ භාග සම්බන්ධයෙන් ඇතිවෙන ඒ ගෙවීම අනිවාර්ය කිරීම සඳහා ඉදිරිපත් වෙලා තියෙන සංශෝධනයට අපි බොහොම එකඟ වෙනවා. මොකද මේක දීර්ඝ කාලයක් තිස්සේ තිබුණ ඉල්ලීමක්. ඒ අවස්ථාවේදී මම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලෙදී එක මේ සංගමයක් විතරයි තිබුණේ. ඒ සංගමේ අපි ජයන්ත ධර්මදාස මහතා සභාපතිත්වයක් දැරුවා. රෝණ වීරසිංහ සූරීන් හිටිය. අපි ඒ පාර්ශ්වයන් සමග ගෙනල්ලා සාකච්ඡා කළා. ප්‍රධාන ප්‍රශ්නේ තමයි කොහොමද ගීතයක් කීවරම් මොන මොන නාලිකාවල ප්‍රචාරය වෙනවද? අපේ රටේ විවිධ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය, ශ්‍රව්‍ය මාධ්‍ය හා වෙනත් විවිධ මාධ්‍ය වලින් ප්‍රචාරණය වෙනවා. ඒ ප්‍රචාරණය වෙන විට තමයි කතෘභාගය ගෙවන්න ඕනේ. එතකොට ඒ ප්‍රචාරණය වෙන ටික හරියටම කාගේ ගීතේද, කවුද පද රචකයා, කවුද මේ සංගීතඥ? සමහර ගීතවලට හිමිකාරයෝ කීප දෙනෙක් ඉන්නවා. මොකද ලිව්ව කෙනා නෙමේ සමහර විට ගීතයට අයිතිකාරකම කියන්නේ. ඉතින් මේවා නිරවුල් කරන්න ඉතාම විධිමත් පරිගණක ආශ්‍රිත දත්ත ගබඩාවක් තියෙන්න ඕනේ. එක දෙක එසේ ප්‍රචාරය වෙනකොට දැන් අපි ගුවන් විදුලි කවදක්වත් අහන්න නැති අයත් ඉන්නෝ, සමහර නාලිකාවක් විතරක් අහන අය ඉන්නෝ. එතකොට මේ ගෙවීම් කරන්න කිව්ව ගමන් හුඟක් අය කරන්නේ ඉතාම වටිනා ගීත ගෙවීම් කරන්න සිද්ධ වෙන නිසා ප්‍රචාරය නොකර මොනවා හරි මේ හරාත්මක නැති, දැන් අපි සර්වකාලීන වටිනාකමක් තිබෙන ගීත තියෙනවා. දැන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් පිතු සෙනේ පිතු හද තුළම මිත නැසපුතුන් හද තුර රඳන්නේ, ඇට තුළට වැද ඇට විදුළු මැද සදාකල්ලිම දුක් දෙවන්නේ කියලා මානුෂිකත්වයේ පිළිබඳ, ඇයි සුදු දුවනියේ නුඹවත් නොසිටියේ කියලා, ඒ වගේ මේ මානව දයාව ගැන විශාල තියෙන ගීතයක් ගත්තා වගේම තුට්ටු දෙකක්වත් වටින්නේ නැති ගීතක් තියෙනවා. ඔව් මට ඇස් දෙක තියාගෙන නිදා ගන්න බෑ, මගේ හිත උඩ ඇවිදිනවා දඩ බඩ ගාලා මිනිස්සු කියලා එහෙම මොන හරි ලියලි වෙලා එහෙම ගීත රචකයොත් ඉන්නවා. ඉතින් එතකොට මේ අනිත් අතට මේ 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 නිර්මාණකරුවෝ කලාකරුවෝ ඉතාම අසරණ ලෙස ඔවුන්ට ජීවිතයේ පශ්චාත්භාගය තුළ එසේ ගායන හැකියාවන් නැති කාලය තුළදී කිසිම ආදායමක් නැතුව අසරණ වෙන අතර තමුන්ට පක්ෂපාතී දේශපාලනයක් නොකිරීම නිසා දඩුවම් විඳපු අයත් ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් මේ අපේ අම්මා කෙනෙක් ගැන ඉතාම විශිෂ්ට ගණේ නිර්මාණාත්මක ගීත නියපු ප්‍රේමකීර්තිද අල්විස් ආදරේ උල්පතුව අම්මා කියලා ලියලා ඒ වගේ නිර්මාණකරුවෝ එළියට අරන් ඇවිල්ලි වෙලා ඩක් ගාලා එක උණ්ඩෙන් වෙඩි තියලා මරලා දාලා ඉවර කරපු යුගයකුත් අපේ රටේ තියෙනවා. එනිසා මේ කලාකරුවන්ට අසරණ භාවයට පත්වෙන ක්‍රම කීපයක් තියෙනවා. එකක් ඔවුන්ගේ නිර්මාණයට අවශ්‍ය මේ ගෙවීමක් ලැබෙන්නේ ප්‍රතිලාභයක් ලැබෙන්නේ. දෙක ඔවුන් සමහර දේශපාලන හා වෙනත් න්‍යායපත්‍රවලට අනුගතව කටයුතු කළේ නැත්නම් මැරුම් කන්ටක් වෙනවා. එනිසා අපේ රටේ ඇත්ත ලෙස කලාකරුවන් අපිට දේශපාලන වශයෙන් පක්ෂ වුණත් පක්ෂ නූනත් ඔවුන් දරන මතය කුමක් වුණත් අපි දරන්න නැති මතයක් වුණත් ඔවුන්ට ඔවුන්ගේ නිර්මාණය එළිදක්වන්ටත් ඒ සඳහා ඔවුන්ට පසුකාලීනව ඉතාම සාධාරණ යුක්තිසහගත ගෙවීමක් ගෙවන්ටත් ඒ මාධ්‍ය ආයතනවල එකඟතාවයක් ඇති කරගන්න ඕනේ. මට මතකයි
ඔබතුමාට තව විනාඩියක් තියෙන්නේ.
මට තව විනාඩියක් විතරක් දෙන්න. මට මතකයි සිරස ආයතනය අනිත් රාජ්‍ය ආයතනත් මට එකඟ කරගන්න බැරි අවස්ථාවේදී කතෘභාගය ගෙවන්නම් කියලා විල ඔවුන් එකඟ වුණා. නමුත් ඒ අවස්ථාවේ තිබුණ ප්‍රශ්නේ තමයි අර මං කලින් කියපු ප්‍රශ්නේ. ආයතන හැම එකක්ම සාධාරණ ලෙස ඔවුන්ගේ ගීතයට කිසියම් ගෙවීමක් ඒ පාර්ශ්ව තුනටම ගෙවන්න නිශ්චිත ක්‍රමානුකූල වැඩපිළිවෙලක් හදන්න, ප්‍රායෝගික වැඩපිළිවෙලක් හදන්න රජයක් වශයෙන් මූල්‍ය ආධාරයක් සපයලා උනන්දු වෙන්න ඕනේ මේ ප්‍රායෝගික යථාර්ථයක් බවට පරිවර්තනය වෙන්න නම්. එහිදී අපේ රටේ අන්ත අසරණ කලාකරුවෝ ඉන්නවා. සමහර මම දන්නවා සංගීත ක්ෂේත්‍රයේ මහාචාර්ය තුමන්ලට සමහර වෙලාවට විශ්‍රාම වැටුපක් නැහැ. ජීවිතයේ අගභාගයේදී තමන්ට අවශ්‍ය බෙහෙත් හේත්‍රික ගැනීම සඳහා අවශ්‍ය මුදලක්වත් ගන්න බෑ. ලොවක් වටින නිර්මාණය කරපු මිනිස්සු, සදාකාලික නිර්මාණ කරපු මිනිසුන්ට ජීවිතයේ අගභාගයේදී බේත් එකක් ගන්නවත් මුදලක් නැති වෙන තත්වයේ තුල මෙවැනි කතෘභාගයක් ගෙවීම ඉතාම වැදගත්, ඉතා වගකීමෙන් යුතුව අපි ඉෂ්ට කළ යුතු කාර්යභාරයක් වෙනවා. ඒ සඳහා තිබෙන තාක්ෂණික කරුණුවල මම සුජීව සේරසිංහ මැතිතුමාටත් මගේ අත්දැකීම් ටිකක් සපයන්න පුළුවන් මේක ප්‍රායෝගිකව කරන්න. ඒ නිසා මේ සියලුම කලා සංවිධානවල එකඟත්වය ලබාගෙන පොදු වැඩපිළිවෙලක් යටතේ මාධ්‍ය ආයතනවලත් සත් දායකත්වයක් ලබා ගැනීම තුළින් මේ සාර්ථක ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්න හැකි වේවා කියන පතමින් මගේ වචන කීපය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු හර්ෂරිසිල්ලා මැතිතුමා. ඔබතුමාගේ විනාඩි 9යි. ඊට පෙර ගරු ශ්‍රියානි විජේවික්‍රම මැතිණිය මුලසිර පැමිණියද
කතා කරන ගරු එම්තුමා.
ජය සභාපතිතුමනි, බන්දුල ගුණවර්ධන ශූරින්ගේ ඉතාමත්ම හරවත් දේශනයෙන් පස්සේ වචන කීපයක් කතා කරන්න ලැබීම පිළිබඳ සන්තෝෂ වෙනවා. එතුමා කතා කරා බොහෝ ගීත නිර්මාණකරුවන් පිළිබඳව, ගීත රචකයන් කර්තෘවරුන්. මේ සුජීව සේනසිංහ ඇමතුමා ගෙනලා තියෙන සංගීතමය නිර්මාණවල හිමිකරුවන්ට කර්තෘභාග්‍ය වීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා මේ ගෙනලා තියෙන විධිවිධාන වලට අපේ සම්පූර්ණ සහයෝගය පළ කරනවා. සභාපතිතුමනි, මට අවස්ථාව ලබා දෙන්න මීට වඩා පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් අපි බුද්ධිමය දේපළ ගැන කතා කරනකොට වචන කීපයක් කතා කරන්න. මොකද ඒ ගීත රචකය වගේම වැදගත් තමයි අපි කියනවා මෘදුකාංග නිර්මාණය කිරීම. ගීතයක් නිර්මාණය කරනවා වගේ තමයි මෘදුකාංගයක් නිර්මාණය කිරීම, සොෆ්ට්වෙයා. එතකොට අපේ රටේ අනාගතය රඳා පවතින්නේ අපි සරල භාණ්ඩ නිෂ්පාදනය කරන රටක ඉඳලා සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන රටකට පරිවර්තනය වුණොතින් පමණයි. පුද්ගලය අහනවා, ඇයි මේ අපේ රටේ සංවර්ධන වේගය 3.3-4 හිර වෙලා තියෙන්නේ? අපි කොහොමද 8-9 මේක අරගෙන යන්නේ කියලා. සමහරව අහනවා, ඇයි නේපාලේ, වියට්නාමේ, බංගලාදේශයේ, ඇෆ්ගනිස්තානයේ අපේ රටට වඩා ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්නේ කියලා. ඒකට පිළිතුර එච්චර සංකීර්ණ නැහැ. ඒ තමයි අපි එදා හිටපු තැන තමයි ඔවුන් අද ඉන්නේ. ඔවුන්ට හැකියාවක් තියෙනවා අඩු වේතනවලට පුද්ගලයන්ගේ රැකියාවට අරගෙන අඩු පිරිවැයකින් සරල භාණ්ඩ නිෂ්පාදනය කරන්න. ඔවුන් ඒ නිෂ්පාදන සංග්‍රාමයේ සාර්ථකව ඉස්සරහට යනවා. නමුත් අපිට ඒක කරගන්න බෑ. අපේ අද මේ වැඩ කරන්න ජනතාව ඉදිරිපත් වෙන්නේ නැහැ අඩු පඩියට. ඔවුන් ඉහළ පඩියක් කියලානවා. ඩොලර් 50-60 වැඩ කරපු කට්ටිය අද මේ රටේ නැහැ. ඩොර 500-600 අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් අවම වශයෙන් මේ කට්ටිය වැඩට ගන්න. එතකොට අපි ලෝක වෙළඳ පොළත් එක්ක එකතු වෙලා තරණකාරී යන ගමනක අපි අපේ රටේ සංවර්ධන වේගය වැඩි කරගන්න නම් සංකීර්ණ භාණ්ඩ නිර්මාණය කරන්න ඕනේ කියන එක මම මීට කලින් මෙතන කියලා දෙනවා. ඒ නිසා තමයි මේ සභාපතිතුමනි වැදගත් වෙන්නේ මේ IP කියන එක, intellectual property. අපි මේ අද කතා කරන ඉන්ඩස්ට්‍රියල් 4th ඉන්ඩස්ට්‍රියල් රෙවලූෂන් එකේ අපි කියනවා මේ big data, internet of things, ඊළඟට artificial intelligence. In this area there is a major demand for a change in the current IPR regime. You see, the current IPR regime does not support, or that ecosystem does not support young people to start startups or to invest in innovative ideas, because they can be misused, and there is no way for us to protect the IP. ඉතින් අපි ගීත රචකයෙක්ගේ ඒ කර්තෘභාවය වගේම තමයි මම මෙතන කියන්න උත්සාහ කරන්නේ. සොෆ්ට්වෙයා එකක් ලියන වයස 23 තරුණියෙක්ගේ ඒ ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි එකත් ඒ වගේම අපි බලන්න. ඉතින් ඒකට ඒ කර්තෘභාවයට අපි ඒ වගේම සලකනවා. ඉතින් ඒ නිසා අපි මේ අදගෙන ආපු වෙනස්කම් වගේ නීතියට අපි ඉස්සරහට බලලා මේ මෘදුකාංග සහ ටෙක්නොලොජි වලට අවශ්‍ය IPR එකට ඒ ප්‍රොටෙක්ෂන් එක ලබා දෙන්න ඕන. For instance, let me just make a few observations here. උදාහරණයක් හැටියට අපේ රටේ software patent කරන්න හැකියාවක් නැහැ. දැන් මම මෙතන ඉන්න National Intellectual Property Organization එකේ Director General මැතිණියගෙන් ඇහුවා. එතුමේ කිව්වේ අපේ රටේ තියෙන නීතිවලට ප්‍රකාරව software එකක් patent කරන්න බෑ. මම එතුමේගෙන් අහුවා අනිත් රටවල් වල කොහොමද මේක වෙන්නේ කියලා. එතුමේ කිව්වා ඇමරිකාව වගේ රටවල් වල ඇරෙන අනිත් රටවල් වල මෙහෙම වෙන්නේ නැහැ කියලා. ඒතකොට ඇමරිකාව වගේ රටක අපි ඉතාමත්ම ඕනකමින් උනන්දුවෙන් ඒ ඉනොවේෂන් වලට රජයේ ප්‍රතිපත්තිය දායක වෙන ආකාරයට නීතිමය සහ රෙගුලාසි සකස් කරලා තියෙනවා නම් ඒ මත ඉඳගෙන ඕන් ලෝකයේ විශිෂ්ට නිර්මාණ නවෝත්පාදන කරනවා නම් මම හිතන්නේ අපිටත් ගරු ඇමතුමා බලන්න වෙයි අපි කොහොමද ඒ අවශ්‍ය නීතිමය පසුබිම සකස් කරගන්නේ. Because if America can give patents to software, why is it not possible for us to consider it? I'm not saying maybe there are other issues that come in the way, but I think that you must approach this with an open mind and see if that is possible. Because otherwise what happens is it allows for misappropriation of the intellectual property in a free market environment, right? So we must be pragmatic about IP law. So just like you are pragmatic about IP law for artists, songwriters, we must be pragmatic and think about it for those who write not just songs but also software. Another very important point I want to make is that අපේ රටේ මම මේ මුදල් ඇමතුමාගෙනුත් මේක ඉල්ලන්න කැමති එනපාර අපි අයවැයට මේක ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා සාකච්ඡා කරන්න ඕනේ. මම දැන්ටමත් මේක එතුමාට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි නවෝත්පාදන තාක්ෂණය ආශ්‍රිත ආයතන අපි කියනවා ස්ටාර්ට්අප්ස් කියලා. මේ ඒ ස්ටාර්ට්අප්ස් පටන් ගත්තාම ඒකේ ඉන්නේ අයිතිකාරයෝ දෙතුන් දෙනෙක් පමණ. දැන් උදාහරණයක් ගත්තොත් අපි Facebook ගත්තොත් අපි හැම වෙලාවෙම කියන්නේ මාක් සකර්බර්ග් ගැන තමයි Facebook එක කියන්නේ. එහෙම නැත්නම් අපි Tesla එක ගත්තොත් අපි කතා කරන්නේ Elon Musk ගැන. ඒ දෙතුන් දෙනෙක් එකතු වෙලා හදපු කම්පැනි තමයි අද මේ විශාල ආයතන බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. Uber එක ගත්තත් ඒ වගේම තමයි. Uber කී අයිතිකාරය ඒවත් සමහතර ප්‍රශ්නෙන්ට වික්කා තමයි. නමුත් founders line එක දෙන. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ බදු ප්‍රතිපත්තිය කොහොමද නව උත්පාදන වලට රුකුලක් වෙනවද එහෙම නැත්නම් ඒකට මේ බාධාවක් වෙනවද කියලා. දැන් අපේ රටේ අපි බදු ගහනවා සාමාන්‍යයෙන් 128. ඒ ලාභයට ගහන බද්ද. Corporate income tax is 28%. හැබැයි අධ්‍යාපනය එහෙමත් නැත්නම් අපනයන එහෙමත් නැත්නම් මේ තාක්ෂණය එහෙමත් නැත්නම් software මුර්තගාංග වලට අපි 114ක බද්දක් තමයි ගහන්නේ. ඉතින් අත වශයෙන්ම අපි බොහොමත් සන්තෝෂ වෙනවා ගිය අවුරුද්දේ අලුත් බදු ඒ ප්‍රතිපත්තියේ සංශෝධනයක් ගෙනාව බද්දේ සංශෝධනයක් software companies එහෙමත් නැත්නම් මේ තාක්ෂණය IT companies වල වැඩිපුරම cost එක තියෙන්නේ padi gewan. එතකොට ඒ padiෙන් සම්පූර්ණ padiට තවත් 135ක් අපිට අඩු කරගන්න පුළුවන් බදු ගෙවිය යුතු ආදායමයි. That means you can deduct an additional 35% of your wage bill against your taxable income. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අද මේ සම්බන්ධයෙන් විවේචනය කරන පුද්ගලයෝ මේක නොදන්නවාද එහෙමත් නැත්නම් දැනගෙන මේවා ගැන කතා නොකරන ඉන්නවද දන්නෙත් නැහැ. IT කම්පැනි එකට ඇත්ත වශයෙන්ම බද්ද 114 නෙමෙයි. IT කම්පැනි එක ඉෆෙක්ටිව් ඉන්කම් ටැක්ස් එක ඇත්ත වශයෙන්ම ගෙවන්න තියෙන ආදායම් බද්ද 6%කට 5%කට විතර සීමා වෙනවා. දැන් මමගේ මෙතන කියන යෝජනාව තමයි මෙවැනි ආයතනවල, ඒ කියන්නේ නවෝත්පන ආයතනවල, තාක්ෂණික ආයතනවල ඩිවිඩන්ට් එක, ඒ කියන්නේ ලාභාංශය මත ගහන 114 බද්ද වැඩිම වශයෙන් 105%කට තියෙනවා. 105%කට හෝ අඩු වෙනවා.
මම මේ උදාහරණයක් ඇටියට මේ පෙන්වන්න හදන්නේ. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ IPR එක යටතේ මේ බුද්ධිමය දේපළ පනත තවදුරටත් අපි මේ පුළුල් කරලා මේක ඇතුළට අපි කොහොම හරි මේ patent එක සහ copyright එක සහ pragmatic බලන විදිහට මේ කට්ටිය අතුල් කරගෙන ඒ කරන අතරවාරේ ඔවුන්ව දිරිගන්නන්න ඕනේ. අලුත් තාක්ෂණ ආයතන පටන් ගන්න පටන් ගත්තම වුන්ඩ කියන්න ඕනේ ඔව් ඕගොල්ලෝ ලාභයක් උපයන්න ඕනේ. software companies වලින් technology companies ලාභයක් උපය ගන්න ඕනේ. ඒ
කාලය අවසානයේ
කරුම්තුමා උපයන ලාභෙන් රජය ගන්නේ වැඩිම වශයෙන් 5% හෝ 6% බද්දා. ඊට අමතරව ඔබට ලැබෙන ලාභාංශ dividend ඒ dividend එකෙන් රජය ලබා ගන්නේ 5% වැනි මේ බද්දක් කියන එක. එතකොට එවැනි පරිසරයක් තුද in such an ecosystem we can then perhaps be able to move this country from a country that is producing simple products to a country that is producing a complex products. Thank you very much.
Thank you.